මද නියමිත කරුණු
කරු කතානායකතුමනි ඉලෙක්ට්‍රොනික ගණදෙනු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කීමට යෝජනා කරනවා චම්පිකරණව කැමති
ගරු චම්පිකරණේ කැමැත්තමා
ගරු කතානායකතුමනි අද මා හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විදුලි සංදේශා डिजिटल अड़ताल पहासुका अमात्यांशे अमित तुमा विसिन पार्लिमेंटु रिद्रिपत करनो मास गणना वक्तिस्से महाबैंकु एवागे मानिकु तदाल आयतन समग विविध साकच्चा करने की पास्से में पानता दे रिद्रिपत करला दीन में पानत पिली बंदवती न नीति में तत्वेंस अनिकु देवाल पे अमित तुमा पहदली करनो एती में संबंधें पावतीन वर्तमान ජාත්‍යන්තර තාක්ෂණික තත්ත්වය පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අද ලෝකයේ පවතින්නේ අපි ඒකට ප්‍රකාශ කරන්නේ තාක්ෂණික වශයෙන් හතරවෙනි කාර්මික විප්ලවයේ තත්ත්වය හැටියට අපි මේක හඳුනාගන්නේ විශේෂයෙන්ම පසුගියදා පැවැත්වපු මේ World Economic Forum එකේ Klaus Schwab ඔහුතමයි ඒකේ මූලිකයා ඔහුතමයි මුලින්ම මේ අදහස ගෙනාවේ මේ හතරවෙනි කාර්මික විප්ලවය පිළිබඳව ඒ හතරවෙනි කාර්මික විප්ලවයේ වැදගත් අවශ්‍යතාවයක් තමයි ඩිජිටල් ආණ්ඩුකරණය ඒ ඩිජිටල් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ගත්ත එක් වැදගත් මූලික පියවරක් හැටියට අපි මේ ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත හඳුනා ගන්නවා කරු කතානායකතුමනි මේ මනුෂ්‍ය ඉතිහාසයේ අවස්ථා ගණනාවක මිනිස්සු තමන් අවට පරිසරය වෙනස් කරගෙන තාක්ෂණික වෙනස්කම් ඇති කරගත්තා. පූර්ව සංවර්ධන යුගයක් තිබුණා පරිසරයෙන් ලැබෙන දේ පමණක් අරගෙන මිනිස්සු ජීවත් වෙච්ච. ඉන් පස්සේ මිනිස්සු දෙවැනි අවධියේදී කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, වාස්තු විද්‍යාව වැනි ශාස්ත්‍රවල වෙනස්කම් කරගෙන පරිසරයට හිතකාමී ආකාරයේ සංවර්ධන මාදිලියක් සකස් කරගත්තා. නමුත් මේ කිස්තු වර්ෂයෙන් 1760 දී එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ ආරම්භ වෙච්ච මේ කාර්මික විප්ලවයේ පළමුණු යුගයේ විසින් මිනිසා එතෙක් ආපුවේ ගමන් මගේ බලගත් වෙනස්කමක් ඔහු සිදු කරගත්තා. ඒතර මේ පළවෙනි කාර්මික විප්ලවය 1760 ඉඳන් 1860ට ගමන් කළා. ඒ යුගය අපි හඳුනාගන්නේ විශේෂයෙන්ම මිනිස් ශ්‍රමය ගුණාකාර වෙච්ච යුගයක් හැටියටයි. අපි ඒකට කියන්නේ මසල් පවර් මල්ටිප්ලිකේෂන් කියලා. මොකද නව යන්ත්‍ර හඳුන්වා දීම නිසා මිනිස් ශ්‍රමයේ ඉදිරිපින්මක් පනින්න හැකියාව ලැබුණා. එතෙක් කලක් ආසියාව විශේෂයෙන්ම චීනය මුල් කරගෙන තිබිච්ච ලෝකයේ ආර්ථික කේන්ද්‍රය එංගලන්තය හා බටහිර යුරෝපයට මාරු වෙලා යන්න ඒ පළවෙනි කාර්මික විප්ලවයේදී හැකියාව ලැබුණා. දෙවෙනි කාර්මික විප්ලවයට මුල් ගල තැබ්බේ अमेरिका एक्स जनपदें इतनी प्रधान वशेम सिद्धौने मुकाद यंत्र मगिंग विशेषेम पोसिल इंधन युग आरंभवी इतनी इतक्का श्रमय हा यंत्र मततिबिच्च लोके तेल गल्लंगुरु गैस वल्ट परिवर्तने ये युगे एकदास हेटे एकदास हेट दक्वा ये औदू सीयतुल गमन कला मे देवनी कार्मिक विप्लवे इतनी विशेषता देखा एकमाय मे विदुलिय විද්‍යුතය කියන දේ හඳුන්වා දීලා මේ ලෝකයේ තියෙන ගුණාත්මක අතින් ඉහළම බලශක්ති ප්‍රභවය මිනිස්සු ක්‍රියාත්මක කරන්න පටන් ගැනීම ඊළඟට විශේෂයෙන්ම සංඛ්‍යාත ලෝකයේ ගුවන් විදුලි තරංග ඒ වගේම අනිකුත් තරංගات එක්ක සම්බන්ධ වෙච්ච මේ සංඛ්‍යාත ලෝකයට අපිට නොපෙනෙන අපිට නොදැනෙන සංඛ්‍යාත ලෝකයට ඇතුල් වෙන්න මිනිස් වර්ගයාට හැකියාව ලැබුණා 19 වෙනි සියවස ඒ වගේම 20 වෙනි සියවස මුල් භාගයේදී මේක තමයි මේ නව යුගයට මුල් උනේ එතකොට ඒ නව යුගයේ ක්‍රියාකාරීත්වය විසින් විදුලියත් පොසිල ඉන්ධනත් සංඛ්‍යාත යුගයත් විසින් අපේ දෙවෙනි කාර්මික විප්ලවයේ සනිටුහන් වුණා විශේෂයෙන්ම පළවෙනි ලෝක යුද්ධයේ දෙවෙනි ලෝක යුද්ධය හා අනිකුත් ඇතිවෙච්ච කාරණාත් එක්ක යෝධ ඉදිරිපින්මක් දලදේශීය නිෂ්පාදනයේත් ඒ වගේම කාර්මීකරණයේ තාක්ෂණිත් ළඟා කරගන්න මිනිසුන්ට හැකියාව ලැබුණා මානව වර්ගයාට හැකියාව ලැබුණා 1960න් පස්සේ තුන්වන කාර්මික විප්ලවය ආරම්භ වුණා ඒ විප්ලවය ආරම්භ වුණේ කන් එක පැති දෙකකින් ඇතිවෙච්ච ක්‍රියාමාර්ග දෙකක් නිසා. එකක් තමයි දත්ත ගබඩා කිරීම. ඒකේ පරිවර්තනය ආරම්භ වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමයත් එක්ක කොම්පියුටර් එහෙම නැත්නම් පරිගණකය ආරම්භ වීමත් සමග. අනිත් එක තමයි දත්ත සංනිවේදනය. ඒ දත්ත සංනිවේදනයේ රේඩියෝ සංකේත වලින් ආරම්භ කරලා ඒක වේගයෙන් සංනිවේදනය කරන්න ඒ වෙනකොට පළවෙනි අභ්‍යවකාශ ක්‍රියාවලිය ආරම්භ වුණා චන්ද්‍රිකා තාක්ෂණය 960න් පස්සේ ලෝකේ පුරාම මේ ක්‍රියාවලිය ගමන් කළා. 1968 දී ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ අපනෙට් නමින් පළවෙනි අන්තර්ජාලය බිහි කළා. ඒ අන්තර්ජාලය බිහි කිරීමත් එක්ක මේ ලෝකේ සංනිවේදනයත් දත්ත ගබඩා කිරීමත් එකට එකතු වෙලා තොරතුරු තාක්ෂණ යුගය ආරම්භ වුණා. ඒකේ නවතම ඉදිරිපින්ම සර්න් ආයතනය විසින් 1989 දී අපි මේ කවුරුත් අඳුරන World Wide Web එහෙම නැත්නම් www කියන මේ .com ව්‍යාපාරය ආරම්භ වීමත් එක්ක ඇති වුණා. සා අලුත් ලෝකයක්. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන හයිපර් රියැලිටි එකක්. පාර යථාර්ථයක් මේ අන්තර්ජාලයත් එක්ක ගොඩනැගිලා 2010 වෙනකොට නව කාර්මික විප්ලවයක උපත එතනින් ලැබුණා. 2010න් පස්සේ ගරු කතානායකතුමනි මේ හතරවෙනි කාර්මික විප්ලවයට ලෝකේ ගමන් කරන්න පටන් ගත්තා. ඒ හතරවෙනි කාර්මික විප්ලවයේ ප්‍රධාන අංග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සුහුරු ලෝකය. ඒ තමයි අන්තර්ජාලයත් ඒ වගේම භෞතික ලෝකයත් අතර සුසංයෝගයක් ඇතිවීම. අන්තර්ජාලය අපේ භෞතික ලෝකයේ ක්‍රියාදාමයන්ට සීග්‍රයෙන් මැදිහත් වීම. ඒ මැදිහත් වීම හරහා මේ සුසංයෝගය හරහා ඇතිවෙන නව ලෝකයට තමයි අපි සුහුරු ලෝකය එහෙම නැත්නම් ස්මාර්ට් වර්ල්ඩ් කියලා කියන්නේ. අද අරගෙන බැලුවොත් මේ ලෝකයේ ඇති වෙලා තියෙන අලුත් ව්‍යාපාර. අද ලෝකයේ ලොකුම හෝටල් කර්මාන්තය කරගෙන යන්නේ Airbnb සමාගම. Airbnb සමාගමට එකම හෝටල් කාමරයක්වත් නැහැ. හැබැයි ලෝකයේ ලොකුම හෝටල් ව්‍යාපාරය ගෙනියනවා. ඊළඟට ලෝකයේ ලොකුම ටැක්සි ව්‍යාපාරය ගෙනියනවා Uber සමාගම. එකම ටැක්සි එකවත් ඒ අයට අයිතියක් නැහැ. ඒ වගේම ලෝකයේ විශාලතම වෙළඳ භාණ්ඩ විකිණීම කරගෙන යනවා චීනයේ අලිබබා ව්‍යාපාරය. අපි දන්නවා පුංචි කඩයකට වුණත් කඩේ කරගෙන යන ඉන්වෙන්ටරියක් තියෙනවා. හැබැයි අලිබබා ව්‍යාපාරයට කිසිම ඉන්වෙන්ටරියක් නැතුව අද ලෝකයේ විශාලතම ව්‍යාපාරික සමාගම බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ විශාලතම මාධ්‍ය ජාලය සකබර්ග්ගේ Facebook එක. ඒ Facebook එකේ අපි කවුරුත් දන්න මාධ්‍ය වල ඉන්නවා. අපි දන්නවා මාධ්‍ය කිව්වාම ඒවා ඉන්නවා කත්රූලා, ඒවට තියෙනවා කොන්ටෙන්ට් එකක්, ඒවා යම්කිසි ආකාරයෙන් නියාමනය වෙනවා. නමුත් අද මේ Facebook එක හා ඒ ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන අන්තර්ජාල උපකරණ වලට අද අයිතිකාරයෝ නැහැ. අද ඒවයේ වග උත්තරකාරයෝ නැහැ. අද ඒවයේ කත්රු නැහැ. ඒවයේ කිසිම ආකාරයක හැම කෙනාටම සම්බන්ධ වෙලා අන්තර්ජාලීය වශයෙන් ගමන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද මේ නිසාම විශාල ප්‍රශ්නයක් අද ඇති වෙලා තියෙනවා බටහිර ලෝකේ. ඒක මේ ඊළඟ මැතිවරණ වල ලංකාවෙත් ඇති වෙන નિયમિતයි. ඒ මොකද්ද? බුද්ධිවාදයේ අවසානය සිද්ධ වෙලා තියෙනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ post truth යුගය. එහෙම නැත්නම් බුද්ධිවාදයේ අවසානය. ඒක මගින් ඇත්ත වශයෙන්ම තර්ක, විතර්ක, ඒ වගේම සංඛ්‍යාලේඛන මේවා වෙනුවට මිනිස්සුන්ගේ හැඟීම්, ඒ වගේම මිනිස්සුන්ගේ මැදිහත් වීම මගින් සමාජ දේශපාලන වෙනසක් කරන්න ඕනේ කියලා හැකියාව අද ඇති වෙලා තියෙනවා. ඒක ඇති උනේ Brexit එකෙන්, ඒක ඇති උනේ Trumpගේ ජයග්‍රහණයෙන්, ඒක ඇති උනේ ප්‍රංශයේ Marie Le Penගේ ඡන්දෙන්, ඒක ඕස්ට්‍රියාවේ අද ඇති වෙලා තියෙනවා, ජර්මනිය අද ඇති වෙලා තියෙනවා, බටහිර ලෝකයේ සෑම රටකම ඇති වෙලා තියෙන දක්ෂිණාංශික ජනකාන්තවාදයේ ගොඩනැගිලා තියෙන්නේ මේ අන්තර්ජාලය හරහා ගොඩනැගිච්ච මේ පශ්චාත් සත්‍යවාදී යුගයත් එක්ක. මේක අලුත් තත්ත්වයක්. මේ අලුත් තත්ත්වය එක්ක රාජ්‍ය ඊටාම බරපතල විදිහට අර්බුදයට යනවා ගරු කතානායකතුමනි. අද අපේ මේ නව හතරවෙනි කාර්මික විප්ලවයේ එක පැත්තකින් නැනෝ තාක්ෂණයේ විසින් මෙතෙක් කාලය භෞතික ලෝකයේ අපි දැනගෙන හිටපු දේවල් විප්ලවීය පරිවර්තනයකට පත් වෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් අවුරුදු 100කට කලින් මතුවෙච්ච ක්වොන්ටම් තාක්ෂණය මගින් පරිගණකයේ ඇතුළු ඒ දත්ත ශාස්ත්‍රය ඇති වෙමින් තිබෙන විප්ලවීය පරිවර්තනය අදාහා ගන්නත් බැරි විදිහේ විශාල පරිමාණයක. ඊළඟට අද වෙනකොට ඇති වෙලා තියෙන ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් රොබෝ ටෙක්නොලොජි එක, එහෙම නැත්නම් අද අපේ විශේෂයෙන්ම මෝටර රථ ආදිය ස්වයන්ව රියදුරෙක් විරහිතව පරිහරණය කිරීමට යොදාගෙන තියෙන නව තාක්ෂණය. මේ සියලු කාරණා විසින් අනාගතයේ විශාල විප්ලවීය පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඊළඟට ජීව විද්‍යාත්මක ශාස්ත්‍රයේ ජාන තාක්ෂණයෙන්, ඒ වගේම ජීව තාක්ෂණයෙන් ඇති කරලා තියෙන ඉදිරිපින්ම ඉතාම විශාලයි. ඒ වගේම අනිකුත් ශේෂ්ඨ කරා විශේෂයෙන්ම මේ දත්ත පිළිබඳ තොරතුරු අපි කියන ඉන්ටර්නෙට් ඔෆ් තින්ස් කියලා. ඒ ශේෂ්ත්‍රයේ ඇති කරලා තියෙන ක්‍රියාවලියත් එක ගත්තහම මේ සියල්ල එකට සංයෝජනය වෙමින් හිතවන්නවත් බැරි විදිහේ පළල් ව්‍යාපෘතියක් බවට අද මේ හතරවෙනි කාර්මික විප්ලවය පත් වෙලා තියෙනවා. මේක ඇතුළේ පැරණි රැකියා අතුරුදහන් වෙනවා. පැරණි ව්‍යාපාර අතුරුදහන් වෙනවා. අලුත් රැකියා අලුත් ව්‍යාපාර ඇති වෙනවා. අපි ගත්තොත් පැරණි රැකියා හැටියට අද මේ නව කාර්මික විප්ලවය යටතේ වෛද්‍ය වෘත්තිය දැන් තවදුරටත් පරණ ආකාරයට පවත්වාගෙන යන්න බෑ. නීති වෘත්තිය දැන් පරණ ආකාරයට පවත්වාගෙන යන්න බෑ. වාණිජ වෙළඳාම දැන් පරණ ආකාරයට පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩු පාර්ලිමේන්තු දැන් පරණ ආකාරයට පවත්වාගෙන යන්න බෑ. මේවා හැම එකක්ම අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට. එහෙම නැත්නම් මේ ස්මාර්ට් යුගයේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට මේ ආණ්ඩුකරණය ගැන ගෙනෙන්න. මේකට අපි කියන්නේ ඇජයිල් ගවර්නන්ස්. අද අපිට අවශ්‍යයි ශීඝ්‍ර ඉක්මනින් ප්‍රතිචාර දක්වන රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කරගන්න. ඒ ඉක්මනින් ප්‍රතිචාර දක්වන රාජ්‍ය යාන්ත්‍රණය ඇති කරගන්න නම් ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි සකස් කරගත යුතුයි. ඒ වගේම ඒකට අවශ්‍ය කරන නීති සම්පාදනය අවශ්‍ය කරගත යුතුයි. ඒ සඳහා තමයි මේ නව රජය මේ ඩිජිටල් තාක්ෂණය ගැන දක්වපු උනන්දුව සඳහා මෙතෙක් කාලයක් විදුලි සංදේශ හැටියට තිබිච්ච අමාත්‍යාංශය ඒ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ හැටියට නම් කළේ. ඒ වගේම අපේ පෞද්ගලික අංශයත් ඉතා ශීඝ්‍රයෙන් ඉතා වේගයෙන් මේකට ගමන් කරමින් තියෙනවා. ගරු කථානායකතුමනි, අපිට මේ කාර්මික විප්ලවයේ පළවෙනි යුග තුනම අහිමි වුණා. මේ රටට අවශ්‍යතාවයක් අවස්ථාවක් තිබිච්චේ යුග තුනම අපිට අහිමි වුණා. නමුත් අපේ කලාපයේ සමහර රටවල් මෙයින් එක කොටසක් හරි අල්ලගෙන මහා ඉදිරිපීමක් පැන්නා. තායිවානයේ 1980 දී හරියටම ලංකාව හිටපු තැන හිටියේ. නමුත් මයික්‍රෝචිප් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ ඔවුන් අත්පත් කරගෙන තියෙන මේ ශක්තියත් එක්ක අද ඔවුන් ලෝකයේ දියුණුම රටක් බවට පත් වුණා. ඒ වගේම කොරියාව අපිට පසුපසින් තමයි CSIR එක අපේ රටේ ඇති කරේ කොරියාවටත් කලින්. නමුත් කොරියාව සන්නිවේදන ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම Samsung එක, LG එක, Hyundai එක හදලා අදේ සන්නිවේදනයේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ මහා ඉදිරිපීමක් සකස් කරගත්තා. ඒ නිසා අපි දැන්වත් මේ හතරවෙනි කාර්මික විප්ලවයට අපි ඇතුල් විය යුතුයි. මේක මේ විප්ලවය කිව්වම හතරවෙනි ජාත්‍යන්තරනේ අද ඇත්තට වැදගත් දවසක්. රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවය වෙලා අදට අවුරුදු 100ක්. අද වැදගත් දවසක්. හැබැයි ඒ බෝල්ෂෙවික් විප්ලවයේ ලෙනින්වාදියෝ අද අවශ්‍ය කරලා තියෙන්නේ රටේ බෝල්ෂෙවික් විප්ලවය කරන්නවත් කොමියුනිස්ට්වාදී කරන්නවත් නෙමෙයි, අදේ ලෙනින්වාදියෝ අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට හතරවෙනි කාර්මික විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහායි. මේක තමයි ලංකාවට ඉතුරුලා තියෙන එකම මාවත. ඒ වගේම මේ තියෙන මැදි ආදායම් රටක ඉඳන් අධි ආදායම් රටකට මාරු වෙන්නට තියෙන එකම අවස්ථාව මේක. ඒ නිසා මම දකිනවා මේ ලෝක ගෝලීය සන්දර්භය ඇතුළෙත් ලාංකීය සම්බන්ධය ඇතුළෙත් අලුත් ලෝකයක් අලුත් රටක් ඇති වෙලා තියෙනවා. තේපොල් රබර් අපනයනය කරපු රට, ඇඟලුම් අපනයනය කරපු රට, අපි දැන් මේ නව තාක්ෂණික දෑ අපනයනය කරන රටක් බවට පරිවර්තනය විය යුතුයි. ඉදිරි ලෝකයේ ගොඩනැගෙන්නේ රාජ්‍යයන් අතර නෙවෙයි, නගර අතර. ඒ වගේම නගර පමණක් නෙවෙයි ඉදිරි ලෝකයේ ගොඩනැගෙන්නේ ඩිජිටල් පදනම් මතයි ඉදිරි ලෝකයේ පවතින්නේ. ඒ අනුව ඒ ඩිජිටල් පදනම් මත ගොඩනැගෙන ඉලෙක්ට්‍රොනික පදනම මත අපි ශක්තිමත් නම් ඒ ඉලෙක්ට්‍රොනික පදනමෙන් අපට ඕනම රාජ්‍යයක් සමග තරඟ කරන්න පුළුවන්. අද ගත්තාම යුරෝපයේ ඇතැම් රටවල් ආර්ථිකත්වයෙන් පරිහානියට වැටලා තියෙනවා. උදාහරණයකට ස්පාඤ්ඤය යුරෝපයේ තියෙන දුර්වල ආර්ථිකයක්. හැබැයි බසිලෝනා නගරය අද යුරෝපයේ තියෙන ශක්තිමත්ම නගරයක්. මොකද ඒකේ ඩිජිටල් පදනම ඉතාම ඉහළ මට්ටමක තියෙන නිසා. ඒ වගේ ලෝකයේ ඇතැම් රටවල් අපි ගත්තොත් කාලයක් යුද්ධයෙන් අඩපණ වෙලා තිබිච්ච රුවන්ඩාව, හුටු ටුට්සි ගැටුමෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයට පත් කරපු රුවන්ඩාව වගේ රටවල් පවාද මේ ඩිජිටල් පදනම මත, මේ ඩිජිටල් වේදිකාව මත අද බලගතු රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රට මේ සම්ප්‍රදායික සිතුවිලි වලින් මිදිලා අලුත් ආණ්ඩුකරණයක් ගැන, අලුත් දේශපාලන විධික්‍රමයක් ගැන, අලුත් රටක් ගැන හිතනවා නම් මේ ඉලෙක්ට්‍රොනික පදනමකට මේ රට ලබා කරගත යුතුයි. මේ රට එතනට අපි ඔසවා තබා ගත යුතුයි. ඒ සඳහා පක්ෂපාත භේදයෙන් තොරව මේ රට ඉදිරි ගමනකට ගෙනියන්න නම් හතරවෙනි කාර්මික විප්ලවයේ ඒ ලෙනින්වාදී විප්ලවය මේ රට තුළ දියත් කරගත යුතුයි. ඒ සඳහා කෙරණ නීතිමය සම්පාදනයක් හැටියට මේ ඉලෙක්ට්‍රොනික පනත මං හඳුනා ගනිමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් නිහඬ
වෙනවා.
நன்றி சபாநாயகர் அவர்களே. இன்று முதலிலே 1977 நாடாளுமன்றத்திலே வருகை தந்த எங்களுடைய மன்னார் மாவட்டத்தைச் சேர்ந்த சூசுதாசன் அவர்கள் மரணமடைந்து இன்றைக்கு இயக்கிரிகைகள் நடைபெற்று கொண்டிருக்கிறது. அந்த வகையிலே உங்களுடைய சார்பாகவும் இந்த உயர் சபை சார்பாகவும் அவருக்கு அஞ்சலியையும் மரியாதையும் அவருடைய குடும்பத்திற்கு எங்களுடைய ஆழ்ந்த அனுதாபத்தையும் இந்த சபையினூடாக தெரிவிக்கலாம் என்று நான் எண்ணுகின்றேன். அந்த வகையிலே எங்களுடைய முன்னாள் நாடாளுமன்ற உறுப்பினர் சூசுதாசன் அவர்கள் இந்த நாடாளுமன்றத்திலே அளப்பெரிய சேவை எங்களுடைய மக்களுக்கு ஆற்றியிருக்கிறார். அந்த வகையிலே அவருக்கு எங்களுடைய சபை சார்ந்த அஞ்சலியையும் அனுதாபத்தையும் நாங்கள் தெரிவித்துக் கொள்கிறோம். அது மட்டுமல்ல சபாநாயகர் அவர்களே, இன்றைய தினம் பொது அலுவலர்களாக இரத்தினியேறல் கொடுக்கல் வாங்கல் திருத்தச்சட்ட விவாதத்திலே நான் சற்று எங்களுடைய மக்களுடைய பிரச்சனைகள் சார்பாக பேசுவதற்கு அனுமதி தர வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். இன்று புதுக்குடியிருப்பிலே எங்களுடைய மக்கள் ஒரு போராட்டத்தை இரண்டாவது முறையாக தொடர்ந்திருக்கிறார்கள். இரண்டாவது மாதம் புதுக்குடியிருப்பு மக்கள் தங்களுடைய காணியை இராணுவத்தினிடமிருந்து மீட்பதற்காக தொடர் போராட்டத்தை மேற்கொண்ட வகையிலே எங்களுடைய எதிர்க்கட்சி தலைவர் அவர்களும் நானும் சுமந்திரன் அவர்களும் ஜனாதிபதியை சந்தித்து அவர் உடனடியாக நடவடிக்கை எடுக்கின்ற அந்த நிலைமையிலே அவர் உத்தரவிட்ட அந்த சமயத்திலே 19 ஏக்கர்கள் கொடுக்கப்பட வேண்டிய நிலையிலே 7.5 ஏக்கர்கள் அங்கு கொடுக்கப்பட்டது. அதன் பின்பு மூன்று மாதங்களின் பின்பு 11.5 ஏக்கர் விடப்படலாம் என்ற உத்தரவாதத்தின் அடிப்படையிலே அந்த மக்கள் போராட்டத்தை கைவிட்டார்கள். ஆனால் அந்த 7.5 ஏக்கருக்கு பின்பு இராணுவம் அந்த 3 மாதத்திற்கு பின்பு அந்த இடங்களை விட்டு செல்வதாக இல்லை. இப்பொழுது இராணுவம் சொல்லுகிறது பணம் கூடுதலாக தாங்கள் இன்னொரு இடத்துக்கு போவதாக இருந்தால் அதற்கான பண உதவியை அரசாங்கம் செய்யுமாக இருந்தால் நாங்கள் அந்த இடத்தை விட்டு செல்ல தயாராக இருக்கிறோம் என்று இப்பொழுது சொல்லுகிறார்கள். ஆகவே இன்றும் மீண்டும் ஒரு போராட்டத்தை எங்களுடைய மக்கள் தொடர்ந்திருக்கிறார்கள். ஆகவே ஜனாதிபதி அவர்கள் முதல் எங்களுடைய கோரிக்கையை உண்மையிலே உடனடியாக உத்தரவின் அடிப்படையிலே அதை நடைமுறைப்படுத்தியது போல் அந்த 3 மாதம் உத்தரவாதம் தந்த அந்த மக்களுடைய காணிகளை விடுவிக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டு நிற்கின்றேன். ஆகவே இன்றைய அந்த போராட்டம் மீண்டும் தொடராமல் இருக்க அவர்களுக்கு உத்தரவாதம் இடப்பட்ட அந்த வழிமுறைகளை கையாள வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டு நிற்கின்றேன். அது மட்டுமல்ல சபாநாயகர் அவர்களே, இன்று தொடர்ச்சியாக அனுராதபுரத்திலே உண்ணா நோன்பை மேற்கொண்டு இருக்கிறார்கள் எங்களுடைய அரசியல் கைதிகள். எங்களுடைய எதிர்க்கட்சி தலைவர் அவர்கள் ஒத்துழைப்பு பிரேரணையை இன்று கொண்டு வர இருக்கிறார். இருந்தாலும் கூட சில விடயங்களை நான் இங்கு எடுத்துரைக்கலாம் என்று நான் எண்ணுகின்றேன். இந்த போர்க்காலங்கள் 30 வருடங்கள் என்று சொல்லுகின்றோம். அந்த 30 வருடங்களிலே குறிப்பாக எங்களுடைய இந்த சிறை அது அரசியல் கைதிகள் 25 வருடங்களாவது சிறையிலே இருந்திருப்பார்கள், இருந்து கொண்டிருக்கிறார். அவருடைய கோரிக்கை என்னவென்றால் தங்களுடைய வழக்குகளை துரிதமாக்கப்பட வேண்டும் என்ற அந்த கோரிக்கையை வைத்து தான் இன்றைக்கும் எங்களுடைய அரசியல் கைதிகள் தங்களுடைய பல உண்ணாவிரதங்களை மேற்கொண்டார்கள். பல விடயங்களிலே நாங்களும் கோரிக்கையை வைத்து உண்ணாவிரதத்தை அவர்கள் நிறுத்தி கொண்டார்கள். இருந்தாலும் அவருடைய அந்த வழக்குகள் இன்னும் தாமதமடைகின்ற ஒரு நிலைதான் காணப்படுகிறது. இது அரசியலாக்கப்படுகின்ற சூழல்கள்தான் கூடுதலாக இன்றைக்கு இருந்து கொண்டிருக்கிறது. போர்க்காலங்களிலே ஒரு சாட்சிகளுக்கு உத்தரவாதம் இல்லை என்று, உயிருக்கு உத்தரவாதம் இல்லை என்பது என்று சொல்வது ஏற்புடையதாக இருந்தாலும், இப்பொழுது 2 வருடங்கள் புது ஆட்சி வந்திருக்கிறது. 14 வருடங்கள் அனுராதபுரத்திலே வழக்கு நடந்த அந்த வழக்குகள் இன்றைய அந்த புதிய அரசாங்கத்தின் பின்பு அனுராதபுரம் மாற்றப்படுவது என்று சொல்லி சொன்னால், அது சாட்சிகளுக்கு பாதுகாப்பு இல்லை என்று சொல்வது வேடிக்கையான ஒரு விடயமாகத்தான் நாங்கள் பார்க்கின்றோம். அந்த வகையிலே இந்த போர் இல்லை, 2 வருடங்கள் புதிய அரசாங்கம், இன்றைக்கு ஒரு சமாதான சூழலை கொண்டு வருகிறோம் என்ற ஒரு நிலையை உண்டு பண்ணியிருக்கிறார்கள். உதாரணமாக இந்த உண்ணாவிரதம் இருந்த எங்களுடைய போராளிகளுக்காக, எங்களுடைய அரசியல் கைதிகளுக்காக யாழ்ப்பாணத்திலே ஒரு ஆர்ப்பாட்டம் மேற்கொள்கின்ற போது ஜனாதிபதி அவர்கள் தன்னுடைய பாதுகாப்பையும் பொருட்படுத்தாது அவர்கள் ஆர்ப்பாட்டக்காரர் அவர்களோட சென்று கலந்துரையாடுவது உண்மையிலே ஒரு நல்ல ஒரு விடயமாக அங்கு எடுத்து பார்க்கப்படுகிறது. ஆனால் அப்படியான விடயங்களை செய்கின்ற, அதற்கு பொறுப்பாக இருக்கின்ற ஜனாதிபதி அவர்கள் இந்த வழக்குகளை, இந்த அனுராதபுரத்தில் இருக்கின்ற உண்ணாநோம்பு இருக்கின்றவர்கள் கேட்கின்ற கோரிக்கை என்னவென்றால், வவுனியாவுக்கு மாற்ற வேண்டும் என்று தான் கூறுகிறார்கள் ஒழிய வழக்கை நிறுத்த வேண்டும் என்று கோரவில்லை. இப்படி பல எங்களுடைய அரசியல் கைதிகள் 15-20 வருடங்களாக வழக்கு நீதிமன்றத்துக்கே கொண்டு செல்ல முடியாத நபர்களும் இருக்கிறார். நீதிமன்றம் கொண்டு செல்லுகின்ற போது அங்கே திகதிகள் இடப்பட்டு மாதக்கணக்கிலே அவர்களுடைய வழக்குகள் பின்போடுகின்ற ஒரு துப்பாக்கி நிலை இன்றைக்கும் உருவாக்கப்பட்டிருக்கிறது. ஆகவே அவருடைய வாழ்க்கையை முழுமையாக துளைத்த எங்களுடைய அரசியல் கைதிகள் வேண்டுவது துரிதமாக இந்த வழக்குகளை செய்து தங்களை விடுதலை செய்ய வேண்டும் என்று கோரிக்கை விட்டிருக்கின்ற இந்த சூழலில், உண்மையிலே அவர்களுடைய குடும்பங்கள் மிகவும் வழக்கு ஆடுவதற்காக ஒரு வழக்கறிஞரை நிறுத்துவதற்கு வழி இல்லாமல் இருக்கிறார். அப்படி எத்தனையோ சிறையிலே இருக்கின்ற எங்களுடைய அரசியல் கைதிகள் இன்றைக்கு வழக்குகள் நீதிமன்றத்துக்கு சென்று வழக்காட முடியாத சூழ்நிலையிலே இருந்து கொண்டிருக்கிறார்கள். ஏனென்றால் ஒரு வழக்கறிஞரை நிறுத்துவதாக இருந்தால் அவர்களுக்கு பணம் கொடுக்க வேண்டும். சில வழக்கறிஞர்கள் அவர்களுக்கு பணம் வாங்காமலே உதவி செய்கின்ற வகையிலே செயல்பட்டாலும் கூட அவர்களுடைய குடும்பங்கள் தொடர்ந்து வழக்குகளை நடத்த முடியாத ஒரு துப்பாக்கியின் நிலைக்கு இன்றைக்கு தள்ளப்பட்டிருப்பது, அவர்களுடைய குடும்ப வாழ்க்கை என்பது மிக மோசமான ஒரு அடிப்படை வசதி கூட இல்லாத சூழ்நிலையில் கொட்டகைக்கு கீழே வாழுகின்ற, ஏனென்றால் தன்னுடைய மகன் உழைத்து தருகின்ற வயதிலே உள்ளே இருக்கின்ற போது தன்னுடைய மகளை ஒரு திருமணம் கொடுக்க முடியாத சூழ்நிலையிலே அந்த குடும்பங்கள் இருந்து கொண்டிருக்கின்ற போது, இன்றைக்கு சிறையிலே சுகவீனமற்றவர்கள் உடல்களிலே செல்களை தாங்கி இருக்கின்றவர்கள் சரியான மருத்துவம் இல்லாத ஒரு நிலையிலே பரிதாபத்துக்குள்ளான ஒரு விடயத்தை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. ஆகவே இதிலே நாங்கள் ஆக்ரோஷமாக பேசி ஒரு விடயத்தை கையாள வேண்டும் என்று நினைப்பதை விட்டு மனிதாபிமான அடிப்படையிலே அவர்களை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்பது இந்த சபையின் ஊடாக நான் கேட்கின்ற வினயமான கேள்வியாக, வினயமாக நாங்கள் செய்ய வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். படுமோசமான ஒரு பின்னடைவை அந்த குடும்பங்கள் சந்தித்திருக்கிறார்கள். இன்றைக்கும் ஒரு நாள் கூட சிறையிலே இருப்பது பெரியொரு கேள்விக்குறியான விடயமாக இருக்கின்ற நிலையிலே 15 வருடங்கள் 25 வருடங்கள் அந்த சிறையிலே வாடுகின்ற எங்களுடைய அரசியல் கைதிகள், அரசியல் போராளிகள் இன்றைக்கு தங்களுடைய விடுதலையை துரிதப்படுத்துவதற்கு நீதிமன்றங்களிலே கூடுதலாக அதை துரிதப்படுத்த வேண்டும் என்று கேட்கின்ற கோரிக்கை நியாயமானது, மனிதாபிமானது. அவர்களை, அவருடைய அந்த நியாயமான மனிதாபிமான அவருடைய குடும்பங்களை கவனத்தில் எடுத்து, இன்றைக்கு சண்டை இல்லை, இன்றைக்கு எல்லா இடத்திலும் சென்று வரலாம் என்ற சூழல் இருக்கிறது. ஜனாதிபதி கூட ஒரு பாதுகாப்பு இல்லாத ஒரு நிலையிலே ஒரு போராட்டம் நடத்துகின்றவர்கள் நடுவிலே சென்று அங்கு சென்று வந்திருக்கிறார்கள் என்று சொன்னால் இந்த நாட்டிலே அமைதி இருக்கிறதென்ற அந்த அர்த்தப்பாடு தான் ஜனாதிபதியும் உணர்ந்திருக்கிறார். ஆகவே இந்த சூழலில் அவர்களுடைய அந்த விடுதலை என்பது அவர்களுடைய எதிர்காலம் என்பது இன்றைக்கு சிறைகளிலே பல வருடங்கள் தங்களுடைய வாழ்க்கையை துளைத்திருக்கிறார்கள். ஆகவே அந்த மனிதாயமான அடிப்படையிலே இந்த விடயத்தை அரசாங்கம் ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் கையாண்டு அவருடைய வழக்குகளை துரிதப்படுத்தி வவுனியாவுக்கு அந்த வழக்காடுவதற்கு அவர்களுக்கு அனுமதியை கொடுத்து இப்படியான நல்ல விஷயங்களை நீங்கள் செய்வதனூடாக அவருடைய குடும்பத்திற்கும் அவர்களுக்கும் நீங்கள் செய்கின்ற ஒரு கடமை என்பதை நான் சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த பொதுவான விடயங்கள் சபையிலே வருகின்ற முக்கியமான விடயங்களை பேசுவதற்கு முடியாமல் இருக்கிறது காரணம் எங்களுடைய பிரதேசத்திலே எங்களுடைய மக்கள் இன்றைக்கு படுகின்ற துன்பங்கள் அவருடைய நியாயமான கோரிக்கைகள் இங்கு பேசப்படுகின்ற சந்தர்ப்பங்கள் தான் கூட இருக்கிறது. ஒழிய இந்த அரசாங்கம் கொண்டு வருகின்ற நல்ல விடயங்களை கூட ஆதரித்து பேசுகின்ற சந்தர்ப்பங்கள் எங்களுடைய தேசத்திலே எங்களுடைய பிரதேசத்திலே எங்களுடைய மக்களுடைய நலன்கள் தான் முன்னிலே நிற்கின்ற காரணத்தால் அதற்கான சந்தர்ப்பங்களை நாங்கள் எடுக்க முடியாத ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கிறோம். ஆகவே சபாநாயகர் அவர்களே, இந்த வழக்கு துரிதப்படுத்த வேண்டும். அவர்கள் கேட்கின்ற கோரிக்கை நியாயமானது, மனிதாயமானது. அந்த குடும்பங்கள் இன்றைக்கும் பல துன்பங்களை பட்டு கொண்டிருக்கிறார்கள். அவருடைய குடும்பங்களின் வாழ்வை மேம்படுத்துவதற்கு இன்றைக்கு கணவன் உள்ளே 25 வருடங்கள், 15 வருடங்கள் பிள்ளை இருக்கிறது, மனைவி பிள்ளை, யார் உழைத்து கொடுப்பார்? இப்படியான பரிதாப நிலையிலே அந்த குடும்பம் இருக்கிறது. அந்த குழந்தை கல்வி கற்க முடியாத ஒரு இக்கட்டான சூழ்நிலையிலே இருக்கிறது. புத்தகங்கள் வாங்கி கொடுக்க முடியாமல் அந்த மனைவி, அந்த தாய் படுகின்ற அவலங்கள் அந்த அவலங்களை பார்க்கின்ற போது எந்த மனிதனும் அதை ஏற்றுக்கொள்ள முடியாது, உணரக்கூட முடியாத அளவிற்கு அந்த துன்பங்களை இன்றைக்கு சந்தித்து கொண்டிருக்கிறார். ஆகவே இதை அரசியலாக பாவிக்காது, மனிதாபிமான அடிப்படையிலே இன்றைக்கு போர் முடிந்துவிட்டது. வழக்குகளை எல்லாம் நிறுத்திவிட்டு அவர்களுக்கு உடனே விடுதலை செய்யுங்கள் என்று நாங்கள் சொல்லவில்லை. வழக்குகளை துரிதப்படுத்தி அவர்களுக்கு வழக்குகள் வருகின்ற போது சம்பந்தப்பட்டவர்கள் சாட்சி அளிப்பவர்கள் எல்லாம் நேரே சென்று அந்த வழக்குகளை சம்பந்தப்படுத்தி அவர்கள் உடனடியாக வழக்கை முடிக்கின்ற ஒரு நிலையை இந்த நாட்டிலே உருவாக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு வாய்ப்பளித்தது நன்றி கூறி விடைபெறுகிறேன்.
ගරු කතානායකතුමනි, අද විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම ගැන වචන ටිකක් කතා කරන්නට ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. අපේ තරුණ ඇමතිතුමා හරි නැමතිතුමා අගමැති තුමා මුලින්ම එතුමාට මේ අමාත්‍යංශය බාර දෙනකොට කිව්වේ අපේ රට දියුණු කරන්න අපිට අවශ්‍ය කරන්නේ ඉදිරියේදී තාක්ෂණය අපේ රටට ගේන්නට ඕනේ. රැකියා විශාල වශයෙන් අපේ රටට ඇති කරන්න පුළුවන් මේ තාක්ෂණය ගෙනාවොත්. ඒ අදහස මුලින් කාටවත් කිව්වට තීරුන් නැති වුණාට අද මෙම පනතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු මේවා නීතිගත කරලා නීතිය පිළිගන්න ආකාරයට සකස් කරන්න. අපි PayPal වගේ ආයතන ගත්තොත් ඒ ආයතන වැනි ආයතන මම හිතන්නේ අපේ රටේ නීතිය සකස් කරාට පස්සේ ආසියානු රටවලින් සිංගප්පූරුවට පස්සේ පළමුවෙන්ම ලංකාවේ තමයි මේ ආකාරයට අපි නීතිය සකස් කරලා මේ නව තාක්ෂණය වෙත ගමන් කරන්නේ. එතකොට මේක තුලින් විශාල වශයෙන් රැකියාවල් අපිට ඇති කරන්නට පුළුවන්. දැන් අපි අරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පිටරටවල් වල ඉන්න උදවියගේ ඒ කරන රැකියා දැනටත් ඒ රැකියා සමහර වෙලාවට මම දන්නවා ගොඩක් උදවිය නොයෙකුත් නීති කටයුතු පවා අපේ රට තුල කරනවා. එතකොට සමහර වෙලාවට දැන් එංගලන්තේ ගෙදරක් තව කෙනෙක් මිලදී ගන්නකොට ඒ නීති ඒ ඩොකියුමන්ටේෂන්ස් කරන්න සාමාන්‍යයෙන් පවුම් 250ක් 285ක් විතර ගන්නවා. නමුත් අපේ රටේ මේ වැනි කටයුත්තක් කරන්න අපිට යන්නේ ස්ටර්ලින් පවුම් 85ක් විතර. එතකොට මේ රට තුල ඒක කරනවා නම් ඒ කරන ආයතනයට ස්ටර්ලින් පවුම් 100ක විතර ලාභයක් තියාගන්න පුළුවන්. එතකොට මෙවැනි රැකියාවල් විශාල වශයෙන් අපේ රට තුල ඇති කරන්නට පුළුවන්. එතකොට ගෙදර ඉඳන් රැකියාව කරලා ඒ මුදල් Tamanට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මේ තුල ඇති කරන්නට පුළුවන්. ඒ වගේම දැන් අපි අරගත්තොත් ගොඩක් වෙලාවට කෙනෙක් එතනට එන්න ඕනේ මොකක් හරි අසනක් සහතික කරගන්න. නමුත් ඒක ඒ අස්සන අපිට පිළිගන්න ආකාරයට නීතිය අපිට පිළිගන්න ආකාරයට සකස් කිරීම තුළ එතකොට අපිට එතනට එන්නේ නැතුව අපිට පුළුවන් ඒ ඩොකියුමන්ට්ස් හරි මොනවා හරි ඒවා අස්සම් කරලා එවන්න. එතකොට ඒ අනුව විශාල වශයෙන් හැමෝටම පහසු වෙනවා. ඒ වගේම මුදල් විශාල වශයෙන් ඉතුරු වෙනවා. ඒ වගේම කාලයත් ඉතුරු වෙනවා. ඒ වගේම අපිට ගනුදෙනු කරනකොට දැන් අපි ගත්තොත් එයාපෝට් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ ගුවන්තොටුපලේ එහෙම නැත්නම් නැව්තොටුපලේ මේවැයේදී ගොඩක් වෙලාවට ගනුදෙනු කරනකොට සමහර වෙලාවට දැන් රේගු මේ සමහර නිලධාරීන් හැම නිලධාරීම නෙවෙයි සමහර නිලධාරීන් අපි ගත්තොත් එහෙම නොඑක් ආකාරයේ කරදර කරනවා. එතකොට එවැනි කරදර ගොඩක් දුරට මගහරින්න පුළුවන්. මොකද මේ මුදල් අපිට කලින්ම ගෙවන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකට මුදල් ගෙවනකොට කාටවත් කොතනකවත් රස්තියාදුවක් වෙන්න දෙයක් නැහැ. ඒ මුදල් ගෙව්වයි කියලා ඉවරයිලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම ආනයනය අපනයනය කරන අවස්ථාවල විශේෂයෙන්ම අපනයනය කරනකොට දැන් අපි අපනයනය කරලා ඉවර වෙලා මේ මුදල් ගෙන්න ගන්න අපේ රට තුල තියෙන නීතිත් එක්කලා ඒකෙදි ඇත්තටම විශාල ගැටලු වලට ඒ අපනයන කරුවන්ට මූණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ අපනයන මුදල් එතකොට මේවා අපේ රට තුලට ලබා ගන්න මම හිතනවා එතකොට අර PayPal සිස්ටම් එකෙන් වගේ නොයෙකුත් ආයතන එතකොට පුල්වලට පුළුවන් අපේ මහ බැංකුවත් එක්ක මේ හැම එකක්ම කරන්න මහ බැංකුවෙන් ලයිසන් එකක් ගන්න ඕනේ. එතකොට මේ මහ බැංකුවෙන් අනුමැතිය ලබාගෙන මේ මහ බැංකුව මගහැරලා නෙමෙයි මේවා කරන්නේ. එතකොට අපේ රටට එන විශාල මුදලක් අපේ රටට නොයන විශාල මුදලක් අපිට අපේ රටට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ තුල මම හිතනවා විශාල රැකියා සංඛ්‍යාවක් අපිට උපද්දවන්න පුළුවන් කියලා අපේ නව පරපුරට ඒ තරුණ තරුණියන්ට මෙවැනි අවස්ථාවල් තුල අපි ඒ බලාපොරොත්තු වෙන රැකියා මේ සාමාන්‍යයෙන් රුපියල් 50000ක් 75000ක් සමහරුන්ට ගෙදර ඉඳන් රුපියල් ලක්ෂයක් එකහමාරක් විතර හොයාගන්න පුළුවන් විදිහේ රැකියාවල් අපේ රට තුල අනිවාර්යයෙන්ම ඇති වෙනවා. එතකොට මේ තාක්ෂණය තුල වෙන රටවල් වල ගනුදෙනු පවා අපේ රට තුලින් කරන්නට හැකියාවක් ලැබෙනවා. දැන් අපි සංචාරක ව්‍යාපාරය ගත්තොත් අපි දකිනවා මේ සංචාරක ව්‍යාපාරයේ මෙහි රටට එන සංචාරකයෝ විශාල වශයෙන් ඒගොල්ලෝ මුදල් ගෙවලා තමයි මෙහාට එන්නේ. එතකොට සමහර වෙලාවට අපේ රටට ඒ ලැබෙන්න තියෙන මුදල් ඒවා ගෙන්න ගන්න වෙන්නේ මේ සමහර හෝටල් කරුවන්ට සමහර වෙලාවට හොරපාරකින්. මොකද මේ මුදල් ඒ රටේ කොහේ හරි තැනක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ ඒ සංචාරකයෝ මෙහාට එවන සම්පූර්ණයෙන් මුදල් ගෙවලා තියෙන තවත් කොහේ හරි ආයතනයකට. එතකොට ඒ ආයතනයේ මුදල් ලබා ගන්න. එතකොට සමහර වෙලාවට සමහර පොඩි පොඩි ව්‍යාපාරිකයෝ ගත්තම ඒගොල්ලෝ දන්නේ නැහැ නීත්‍යානුකූලව මේක කරන ක්‍රමය මොකද්ද කියලා ඉවර වෙලා. නමුත් මෙවැනි ප්ලැට්ෆෝම් එකක් තියෙනවා නම් ඒවා සෙන්ට්‍රල් බැංක් එක හරහා ඕනම කෙනෙක්ට එතකොට රජයට අනිවාර්යයෙන්ම පොඩි කොමිස් මුදලක් අනිවාර්යයෙන්ම හැම එකකින්ම ඒ වගේම රජයට අයිති බදු මුදල් නිකම්ම අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මේ ක්‍රමය තුළ අපිට ඇති කරන්නට පුළුවන්. එතකොට මේකෙදි සමහර වෙලාවට ගොඩක් කට්ටියට හිතන්නට පුළුවන් මේ ක්‍රමය ආපුවම සමහර වෙලාවට මේකෙන් ගොඩක් හොර වැඩ කරන්න පුළුවන් එහෙම කියලා ඉවර වෙලා. හොර වැඩ කරන කට්ටියට හොර වැඩ කරන්න පුළුවන් ඕනම විදියකින්. නමුත් මෙවැනි තාක්ෂණය තුලින් අපිට පුළුවන් තරම් මේ හොර වැඩ ඔක්කොම නවත්තන්න පුළුවන්. දැන් සිංගප්පූරුව වගේ රටක් ගත්තම ඒ සිංගප්පූරුවේ හැම ගනුදෙනුවක්ම කරන හැම දෙයක්ම සිංගප්පූරු රජය දන්නවා. සිංගප්පූරුවේ සමහර වෙලාවට මේ කිසිම සිකියුරිටි එකක් නැහැ කියලා අපිට පෙවුනට සිංගප්පූරුවේ ඇවිදින හැම කරන දෙයක්ම සිංගප්පූරුවේ ඒ තාක්ෂණියත් එක්කලා ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආකාරයක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා අපේ ඉදිරි ගමනට අපේ රටේ සංවර්ධනයට අද හරි නැමැතිතුමා මේගෙන අපේ නීති සංශෝධනය තුළ අපිට විශාල වශයෙන් හැම ආයතනයකටම මේ පහසුකම් ලබා දීලා ඉවර වෙලා ජනතාවට විශාල සේවයක් සලසලා දෙන්න පුළුවන් වෙයි කියලා. ස්තුතියි.
ගරු සොනිල් හඳුන්නෙත් මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද දිනේ විශේෂයෙන් මේ ඉදිරිපත් කරන පනත් සංශෝධනය 2006 මීට කලින් අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට සංශෝධනයක් තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මට කලින් කතා කරපු ගරු අමාත්‍යතුමාලා දෙන්නම ඉදිරිපත් කරපු කාරණාවල දැනෙන්නේ මේක අලුත්ම ක්‍රියාවලියක් හැටියට. නමුත් ඇත්තට මේක එහෙම නෙමෙයි. මම හිතන්නේ විශේෂ ඇමතුමා හැටියට ඇමතුමාගේ කතාවේදී මේකේ කාර්නාටික මූලික වශයෙන් පැහැදිලි වෙනවා රටට හොඳයි. මොකද මේ කෙරෙන්නේ දැනට තියෙන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිළිබඳ පනතට මූලික කාරණා දෙකක් පිළිබඳව සංශෝධනය කරන එක. මොකද මේ මූලික කාරණා දෙක ඇත්තටම හරියට තාම සාකච්ඡා කරුන්නේ නැහැ කියලා මං හිතන්නේ. ඔබතුමා ඉදිරිපත් කරේ ඔබතුමාගේ කටයුතු යටතේ එකක් චම්පිකරණවක ගරු ඇමතුමා ශාස්ත්‍රීය විෂයබද්ධ ශාස්ත්‍රීය දේශනයක් ඉදිරිපත් කරා. ඒකත් නරක නෑ, හොඳයි අහන් ඉන්න. නමුත් මේ පනත ගැන තාම කතා වුණේ නෑ. පනත සංශෝධන දෙක ගැන. මොකද ඇත්තරම දැන් මේ ඔබතුමාලා කියන කාරණේ ගැන අපට විවාදයක් නෑ කොහෙත්ම. ඒ කියන්නේ අපේ චම්පිකරණවක ඇමතුමා කියන කාර්මික විප්ලවයේ 4 වෙනි අදියරට යන එක. ඒක ගිහිල් අපේ රට ස්මාර්ට් වර්ල්ඩ් එකට යන එක. ඔබතුමා කියන විදිහට රැකියා ප්‍රවර්ධනය කරගන්න එක. නැත්නම් වංචා දූෂණ නතර කරගන්න එක. ඒවා හොඳ සංකල්ප. හොඳ අදහස්. ඒ ගැන ඇත්තටම තර්කයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පනතට ගේන ප්‍රධාන සංශෝධන එකක් තමයි යම් අධිකරණයක් වෙත යම් ඉල්ලීමක්, යම් පෙස්සමක්, පැමිණිල්ලක්, උත්තරයක්, ලිඛිත දේශනයක් හෝ යම් වෙනත් ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම සඳහා පහසුකම් සැලසීම. ඒක තමයි පළවෙනි කාරණය. ඒ කියන්නේ අපි හිතමු දැන් අධිකරණයකට ගිහිල්ලා ගරු කතානායකතුමනේ මම පැමිණිලක් ඉදිරිපත් කරපු කාරණයක් සම්බන්ධයෙන් මට ලිඛිත දේශන දෙන්න තියෙන දෙයක් මම හිතන විදිහට ගරු ඇමතුමා මේක මීට වඩා පුළුල් අධ්‍යයනය කරලා ඇති කියලා මං හිතනවා. මට තේරෙන විදිහට මට පුළුවන් දැන් පරිගණක මගින්, ඊමේල් මගින්, අන්තර්ජාල පහසුකම් මගින් ලබා දෙන්න. දැන් අපි දන්නවනේ පොලිසිය පැමිණිලක් කරන්න ගියාම තියෙන දේ. පොලිසිය රාලහාමිට ගෙදර ප්‍රශ්නයක් වෙලා නම් තිබුණ එදා ඊට කලින් දවසේ එයා ඒ මානසික පීඩනේ නම් හිටියේ. අපි කියන දේ නෙමෙයි ලියන්නේ එයාගේ හිතේ තියෙන දේ. සමහර විට සාමාන්‍ය ගැමියෙක්, නූගත් මිනිසෙක් පොලිසියට ගිහිලා කරුණු කියනකොට එයාට කියන අවසානයේ ලියනවා කියවා බලා තේරුම් ගත්තා කියලා, පිළිගත්තා කියලා අස්සම් ගන්න කියලා. කියවන්න තේරෙන්නෙත් නෑ. ඒ ලියනේව ඇහෙන්න තේරෙන්නෙත් නෑ. ඒ වෙලාවේ තියෙන මානසික පීඩනයට හරියට උත්තර දෙන්නත් බෑ. පැමිණිල්ලක් ගොනු කරගන්නත් බෑ. පස්සේ ඒ කියන කාරණා නිසාම ඔහුට ඒක වරදින්න පුළුවන්. සාධාරණ ඉෂ්ට නොවෙන්නත් පුළුවන්. දැන් අපේ මේ අඩෙක්ලනාදන් මන්ත්‍රීතුමා කිව්වා දේශපාලන සිරකරුවන් ගැන. දැන් හුඟාක් අයට මේ පැමිණිලි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ලිපි ගොනුවල ප්‍රශ්න නිසා. හුඟා කාරණාවල් තාම විභාග කරගන්න බැරි අරමුද ඇවිල්ලා තියෙන්නේ ෆයිල් අස්ථානගත වෙච්ච ප්‍රශ්න නිසා. විවිධ වර්ගයේ ගැටලු. ඉතින් මං කියන එතනදී තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියට අධිකරණමය කටයුතු, පොලිසිය කටයුතු යන එකේ පහසුව සැලසෙන්නේ. ඕක තමයි ඔබතුමාලා දැන් මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණේ තමයි යම් අමාත්‍යංශයක්, දෙපාර්තමේන්තුවක්, පළාත් සභාවක්, පළාත් අමාත්‍යංශයක්, දෙපාර්තමේන්තුවක්, පළාත් පාලන ආයතනයක් හෝ ආණ්ඩුවට අයත් හෝ ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන යම් කාර්යාලයක් පුජ්‍යල මණ්ඩලයක් නියෝජිත ආයතනයක් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වෙත යම් ආකෘති පත්‍රයක් ඉල්ලුම් පත්‍රයක් හෝ වෙනත් යම් ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම සඳහා පහසුකම් සැලසීම විශ්වාසනීය ඉලෙක්ට්‍රොනික සංවේදනමකින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ප්‍රවර්ධනය කිරීම කියලා. මේ කියන්නේ මොකද්ද? ගරු කතානායකතුමනි, මුළු රාජ්‍ය යාන්ත්‍රණයේ මේ ආයතන පද්ධතියට අහු වෙනවා. රටේ රාජ්‍ය සේවය රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතාවට පහසුකම් සලසද්දී ජනතාවට පුළුවන් ඒ කාර්යාලවලට ගිහිලා පෝලිමේ ඉන්නේ නැතුව, නැත්නම් පගාව දෙන්නේ නැතුව, රස්තියාදු වෙන්නේ නැතුව ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න, ආකෘති පත්‍රයක් පුරවන්න, තමන්ට කියන පහසුකමක් ලබා ගන්න ඉඩ තියෙනවා කියලා මේ කියන්නේ.
මම ප්ලීස් ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා බුලා සෙපම් මේත.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, දැන් මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි මේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ තියෙන යථාර්ථය අනුව අපට මෙහෙම දෙයක් කරන්න තියෙන හැකියාව මොකද්ද? පහසුකම් මොනවද? උදාහරණයකට ගත්තොත් එම අපේ ගමේ ගාම නිලධාරී කාර්යාලයේ ගාම නිලධාරී තුමියට හෝ තුමාට තාම ඔෆිස් එකක් නැත්තම්, එයාට මේසයක් පුටුවක් නැත්තම්, එයාට ඉන්ටර්නෙට් දීලා ඉමේල් දීලා පහසුකම් දීලා යන්ත්‍ර උපකරණ හයි කරලා පරිගණක පද්ධති හයි කරන්න මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලට අපි කොහොමද එක්ක යන්නේ? පොලිසියේ වාහනේ තෙල් ටික ගහගන්න තාම බැරි නම් හරි පොලි මම කෙරෙනව නම් අපේ මේ ප්‍රාර්ථනාව හොඳයිනේ. ඒක නම් කිසි ගැටලුවක් නැහැ. ප්‍රාර්ථනාව හොඳම හොඳයි. හැබැයි දැන් මේ අපි තියෙන රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ අපි දන්නව කාර්යාලයකට ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක, ග්‍රාම නිලධාරී කාර්යාලයක, සාමාන්‍ය රජයේ ආයතනික අද මොන තරම් රස්තියාදුවක් සිද්ධ වෙනවද? ෆොටෝකොපි මැෂින් එකක් නැති දැන් කොච්චර තියෙනවද? ෆොටෝකොපි මැෂින් එකක් නැති දැන් මොනා හරි කොලයක් අරගෙන ගිය යන කෙනා ගරු සභාපතිතුමනි, ඒ පුජ්‍යලයාම ගිහිල්ලා ෆොටෝකොපි ගහන් එන්න කියලා කියන දැන් කොච්චර තියෙනවද? පාසල්වල පාසලකට ගියාම, ඉස්පිරිතාලයකට ගියාම බෙහෙත් ටික දාලා දෙන දෙන තුණ්ඩු කෑලි ටික ලියාගන්න ත විදියක් නැතුව කොච්චර අපහසුතාවයන් විඳිනවද? දැන් මං කියන්නේ මේවා සංකල්පීය වශයෙන් වැරදි නෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. සංකල්පීය වශයෙන් නිවැරදි. අපේ චම්පිකරණවක එමුතුමා ඉවලූෂන් ගැන කිව්වේ, ලෝකයේ ගමන ගැන කිව්වේ, මැන්චෙස්ටර් යුගයේ ඉඳලා හතරවෙනි කාර්මික යුගයේ දක්වා ෆේස්බුක් දක්වා එතුමා කිව්වේ. ඒක හොඳයි, හොඳ සාරවත් කතාවක්. හැබැයි යථාර්ථය කොහෙද තියෙන්නේ? මේ මහා පොළොවේ ක්‍රියාත්මක වෙන යථාර්ථය මොකද්ද තියෙන්නේ? ඉතින් එතකොට මේ පනත සම්මත කරලා අපි මේක හමස් පෙට්ටියේ තියලා මේක කොහේ හරි ගබඩාවක ගබඩා කරලා මේක දුම්වල්ලල්ල තියන් හිටියට වැඩක් නැහැනේ. මේක යථාර්ථයට ගේන්න නම් මේ යථාර්ථයට ගෙනීම සඳහා වන ක්‍රියාවලියක් යාන්ත්‍රණයක් රාජ්‍ය ආයතනකින් මේ පහසුකම් සලසන්න තියෙන වැඩපිළිවෙල, අන්න ඒක තමයි ගරු ආණ්ඩු පක්ෂ ඇමතිවරුන්ගෙන් අපි අහන්න කැමති. දැන් ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතනවල ප්‍රාදේශීය ආයතනවල දැන් මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා ඉල්ලුම් පත්‍රයක් අරගෙන එන කෙනෙකුට මොකක්ද හදලා තියෙන මැෂින යාන්ත්‍රණය? දැන් අමාත්‍යංශවලින් ඒක මොකද තියෙන පහසුකම්? පළාත් සභාවල තියෙන පහසුකම්, ප්‍රාදේශීය සභාවල තියෙන පහසුකම්, වරිපණම් බිල් ගෙවන එක ඒ පහසුකමට හරවලා තියෙන්නේ කොහොමද? වතුර බිල ගෙවන එක ඒ පහසුකමට හැරෙන්නේ කොහොමද? මිනිස්සු ගිහිලා ඇප්ලිකේෂන් එකක් දැම්මන් පස්සේ ඒ ඇප්ලිකේෂන් එක මේ අන්තර්ජාල ක්‍රියාවලියෙන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලින් ගියාම අසාධාරණයක් නොවී ඔහුට ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා තියෙන විශ්වාසය මොකද්ද? එහෙම විශ්වාසයක් නැහැ. සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පේ නරක නැහැ. ඒක හිඳ ඇත්තම ගත්තොත් එම අපි මේ ඉලෙක්ට්‍රොනික යුගයකට යන්න හදන වෑයම් වලට විරුද්ධ නැහැ. යදහස් වලට විරුද්ධ නැහැ. හැබැයි ඒක මහා පොළොවේ මේ ශ්‍රී ලංකාව කියන මේ භූමිතලය ඇතුලේ මේ කියන රාජ්‍ය පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක කරන්න ගියාම තියෙන ගැටලුව අඩුතරමේ මම මේ වැරද්දක් කියනවා නෙමෙයි. නමුත් අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉඳලා පටන් ගමුකෝ. අමාත්‍යංශ ලේකම්වරු කී දෙනෙකුට පුළුවන්කම තියෙනවද තමන්ගේ ලියකියවිලි ටික පුජ්‍යලිකව පරිගණක පද්ධතියෙන් කරගන්න? සංස්ථා සභාපතිවරු සමහරුන්ට නම් ඕනට තලා පුළුවන්. අර ලිට්‍රෝ ගෑස් සභා සභාපතිතුමාගේ කට්ටියට ඒගොල්ලෝ දන්න වැඩි, ඒගොල්ලෝ දන්න වැඩිකම නිසා ඒගොල්ලෝ තායිවානි බැංකුවලටත් හැක් කරනවා. එහෙම අයත් ඉන්න දෙන්නේ තුන් දෙනෙක්. ඒගොල්ලෝ දන්න වැඩි, ඒගොල්ලෝ තායිවානටත් ගේම් දෙනවා. ඒගොල්ලෝ වතුර ලයිට් ගන්න එකත් සාමාන්‍ය මිනිහෙක් කරන්න නැති දේවල් කරලා, ලයිට් ගන්න එකෙත් මීටර වෙනස් කරලා ලයිට් ගන්න දන්න සංස්ථා සභාපතිවරු ලංකාවේ ඉන්නවා. ඒ දන්න වැඩි කට්ටිය. මං කියන්නේ එහෙම නෙමෙයි, සාමාන්‍ය මට්ටමින් හිතුවොත් මං ඔබතුමාට කියන්නේ දැන් අපි පාර්ලිමේන්තුවේ මේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සංස්ථා මණ්ඩල දෙපාර්තමේන්තු පිළිබඳව ඒ තොරතුරු ලබා ගැනීම. දැන් අපි කෝප් කමිටුව නම් කෝප් කමිටුවෙන් ඒ අයෙන් ගන්න තොරතුරු අපේ පාර්ලිමේන්තු පද්ධතියත් එක්ක සකස් කරලා පරිගණක ගත කරලා මේ පද්ධතියක් බවට පත් කරන්න උත්සාහයක් දරමු. ඒ ගැන අපි අමාත්‍යංශ ලේකම්වරු ජෙනරලා සාකච්ඡා කළා. ලොකු පසුගාමිත්වයක් තියෙන ඒවට ප්‍රතිචාර දක්වන්න. මොකද බයයි. කොටිම ගත්තොත් එමේ ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ට පුහුණුවක් නැත්තම් ඒගොල්ලෝ කියන ඔන්න දන්න විදිහට මේ ෆයිල් එක ගෙනින්. ඒ සාමාන්‍ය ෆයිල් ක්‍රමයට තමයි යන්නේ. මේක තමයි ඇත්ත. ඉතින් ඒ කියන්නේ එකක් ප්‍රායෝගිකව ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕන. පැහැදිලිය. දෙක තමයි ඒකට ප්‍රායෝගික යටිතල පහසුකම් තියෙන්න ඕන. ගමේ ගිහිලා බලන්නකො ඔබතුමාලා ගම්වලට යනවා ඇතිනේ අහම්මෙන් හරි. ගමේ ගාම සේවක කාර්යාලේ, ප්‍රජා කාර්යාල, සෞඛ්‍ය කාර්යාලේ, පශු සම්පත් කාර්යාලේ, පශු වෛද්‍ය කාර්යාලේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ, ප්‍රාදේශීය සභාවේ මොනවද තියෙන්නේ කියලා, මොනවද තියෙන පහසුකම් ටික කියලා අන්න ඒ ටික බැලුවට පස්සේ තේරෙනවා මේ අපි කියන්න හදන දේ. මම කියන්නේ ඔළුවෙන් ඉඩගෙන වුණත් හරියන්නේ නැමතුමා ඔබතුමා බදුල්ලේ ගිහිල්ලා හොයන්නකො මේ වැඩේ බදුල්ලේ කරන්න පුළුවන් කොහොමද කියලා. උමා ඔය පැත්ත අතෑරලා හරි නේද අපි අනිත් ඉතුරු වෙලා තියෙන පැතිවල අය කියන්න බලමු කොහමද. මාත් ඒකයි කියන්නේ මේක අපි ඉස්සෙල්ලා මේක මොකක් හරි අපි ජාත්‍යන්තර ණයක් හරි ගන්න තියෙනවා නම් ඒකට යෝජනාවක් දාන්න මේ වගේ වැඩක් හදාගන්න එකේ වරදක් ඇත්තේ නැහැ. හැබැයි මම කියන්නේ ප්‍රායෝගිකව ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වෙන රාජ්‍ය යාන්ත්‍රණේ තාම ගල් යුගයේ මානසිකත්වය නම් ඉන්නේ. ඒ යාන්ත්‍රණේ තාම පහසුකම් වලින් ඉන්නේ වැඩවසම් මට්ටමේ නම් අපට අපි කොහොමද මෙතෙන්ට යන්නේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. ප්‍රායෝගිකව මේ ක්‍රියා දැන් උදාහරණ මම ඔබතුමාට කියන්න ඔබතුමා දන්න උදාහරණ මම මේ කියන්නේ. රේගු දෙපාර්තමේන්තුවේ පහුගිය දවස්වල ගෙනාවනේ අර රේගුවේ භාණ්ඩ ස්කෑන් කරන්න මැෂින් වගේ කෝටි ගාණක් වියදම් කරලා. ඊට පස්සේ මොකද්ද මෙහි ගොංගල කන්දේ සිංහරාජය ඇටෙව්වනේ ගිහිල්ලා කාලගුණ මේ පණිවිඩ කියන්න අනාවැකි කියන්න යන්ත්‍ර මොනවද ඒවට උනේ? ඒ අඩු ඒත් මේ ජාතියේ තාක්ෂණයනේ අපි පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා ඉතාම පැහැදිලි මිස්මාර්ට් වර්ල්ඩ් පාටමිලි චම්පි කරන කැමතුමාගේ වචනින් කියනවා හොඳයි. හතරවෙනි කාර්මික විප්ලවේ නරක නෑ, ඒකත් හොඳයි. හැබැයි ඒවට යන්න කලින් ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන පුටුවයි මේසෙයි හදාගන්න ඕන. ගබඩ් ඒ කබඩාව හදාගන්න ඕන. ඒ මිනිසුන්ගේ පහසුකම් ටික හදාගන්න ඕන. ඒ මිනිසුන්ට ලියකියවිලි ටික නෑ, ෆොටෝකොපි මැෂින් එක නෑ. අපි ෆොටෝකොපි මැෂින් එකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැතුව ගාම නිලධාරී මහත්තයාට මේසයක් පුටුවක් නැතුව අපි කතා කරනවා ඒගොල්ලොන්ගෙන් යවන්න ස්මාර්ට් වර්ල්ඩ් එකට. ඒගොල්ලන්ට අපි ඊ තාක්ෂණය, එහෙම නැත්නම් ඒගොල්ලන්ට අපි ඊමේල් එකෙන් ආකෘති පත්‍රය යවන්න. කොළඹ දිස්ත්‍රික්කේ ග්‍රාම නිලධාරී මහත්තුරුන්ට අපි මේ ඉල්ලුම් පත්‍රයක් ඊමේල් වලින් ඇරියොත් කී දෙනෙක් බාරගනීද? කී දෙනෙකුට මේ දේවල් කරන්න පුළුවන්ද? මං කියන්නේ අධිකාරණ පද්ධතිය බලන්නකෝ. අපේ රටේ අධිකාරණ පද්ධතිය පුළුවන්ද මේක කරන්න? ඉතින් මම කියන්නේ ඒ යථාර්ථය ඉස්සෙල්ලා අපි තේරුම් අරගන්න ඕනේ කියන එක තමයි මුලින්ම කියන්නේ. දැන් අර පාර්ලි චම්පි කැමතුමාම කිව්වා දකුණු කොරියාවේ සංවර්ධනය ගැන. ඔබතුමාලා උතුරු කොරියාවට නම් සම්බාධක පනවලා තියෙන්නේ. දකුණු කොරියාවේ සංවර්ධනය ගැන කතා කරා. ඇත්ත. දකුණු කොරියාවේ මමත් මේ ළඟදී සංචාරය කරා. අපි දැක්කා වැඩ පොළවල් වලට ගියා ලංකාවෙන් ගිහිල්ලා වැඩ කරන අය ඉන්න දකුණු කොරියාවේ. ඒගොල්ලෝ ඒ දකුණු කොරියාවේ වැඩ කරන එක ඇත්තම ගත්තොත් එක අතකින් ගන්නකොට අපි මේ අපට පඩි දීලා අපේ මිනිසුන්ට පඩි දීලා විශ්වවිද්‍යාලයකට ගියාගේ වැඩක්. පඩි කෙවලා විශ්වවිද්‍යාලයකට බඳවගත්ත වගේ වැඩක්. මොකද ඒ තාක්ෂණය අපිට ලැබෙනවා. ජපානයේ එහෙම තමයි තාක්ෂණය හොරගම් කරා. දකුණු කොරියාවෙනුත් අපට ඒ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා අත්හදා බලලා මෙහෙවලා ඒ තාක්ෂණය ලබා ගන්න අවස්ථාව තියෙනවා අපේ වැඩ කරන අයට. මම දන්න තරමට 28000ක් 30000ක් විතර අපේ රටේ ශ්‍රමිකයෝ දකුණු කොරියාව වැඩ කරනවා. ඒගොල්ලොන්ට ඒ අයිතිකරුවන් එක වැඩ කරලා ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරලා ඒ තාක්ෂණය ගන්න පුළුවන්කම තියෙනවා. අරගෙන අවුරුදු 4කින් එහෙමනම් අවුරුදු 7කින් 10කින් ලංකාවට එනවා. මොනවද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ ලංකාවේ මොනවද කරන්නේ? ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ත්‍රිවිලයක් හයරකට දාන. අර හම්බ කරගත්ත සල්ලි ටිකක් ඉතුරු වෙන ඇවිල්ලා වාහනයක් හයරකට දාන. එක්කෝ ස්කූල් වෑන් එකක් කරන් දාන. එහෙමනම් කෑම කඩයක් දාන. හැම හන්දියකම පටන් ගන්න චීනෙත් නැත්තරම් චයිනීස් රෙස්ටුරන්ට් කියලා දානවා. එච්චරයි. මොකද අර එයා දකුණු කොරියාවේ ඉගෙනගත්ත දැනුම, ඒ කාර්මික ඥානය, ඒ පරිගණක ඥානය, ඒ ආයතන වල තියෙන රොබොටික් ඥානය, ඒ තාක්ෂණය ලංකාවට ගෙනල්ලා පාවිච්චි ගන්න අවස්ථාවක් තියෙනවද? ලංකාවේ පාවිච්චි ගන්න අඩුතරමින් ගිහලා බැංකුණාවක් ගන්න පුළුවන්. බැංකුවෙන් ගිහලා ගියොත්ම මම දකුණු කොරියාවේ අවුරුදු 7ක් හිටියා. මම මෙන්න මෙච්චර දැනුමක් ලබා ගත්තා. ඒකින්ද මගේ දැනුම පාවිච්චි කරලා මේ රටට මං එහෙ හදාපු දේ හදන්න හැකියාවක් තියනවා කියලා. දැන් මම දන්නවා ගරු ප්‍රාථමික සංවර්ධන ඇමතුමාට කියන විශේෂයෙන් බුදුහා හොයලා බලන්න. හබරණ කොළඹ මාර්ගයේ හබරණ ඉන්නවා එක මහත්මයෙක්. ඒ මහත්මයා දකුණු කොරියාවේදී හදලා තියෙන යකඩ දොරවල්. යකඩ දොරවල් ඇත්තටම මේ අපේ සාමාන්‍ය ස්වභාවික දැව වලින් හදන දොරවල් වගේ තාක්ෂණය පාවිච්චි කරලා හදලා තියෙනවා. එතුමාට වාසනාවක් ලැබුණා. එතුමාට දකුණු කොරියාවේ හිමිකරුවා උදව් කරලා ඒ දොරවල් ගෙනල්ලා දැන් ලංකාවේ හදනවා. ලංකාවේ හදලා ඉතින් අපේ දැව ටික බේරෙනවා. පරිසරේ බේරෙනවා. ගස් කොළන් ටික බේරෙනවා. හැබැයි එතුමාට රජයෙන් මාද දී දෙන සහයෝගය. රජයෙන් දෙන සහනෙ මොකද්ද? රජයෙන් දෙන සහනෙ වෙනම ආකාරයක් නෙමෙයි. එයා ඒ වගේ එකක් ආරම්භ කළා තියෙනවා කියලා, ඒ වගේ ෆැක්ටරියක් ආරම්භ කළා තියෙනවා කියලා දැනගත්තොත් ජිල බදු ගහනවා. ඔයා යාදායම් බදු ගෙවන්නේ නැත්තේ මොකද කියලා බදු ෆයිල් එකක් නම් අරන ඔක්කොම කලි. මේක තමයි වෙන්නේ. රජයේ අනුග්‍රහයක් දක්වලා රජයේ ආයතනයක් තියනවාද? අපි හිතමු ඔය කාර්මික ලෝකේ රටවල් වලට ගිහිල්ලා රැකියාවක් කරලා ඒ රැකියාවෙන් තමන් ලබන තාක්ෂණික ඥානය අරගෙන ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනයක් කරන්න, ලංකාවේ ආයෝජනයක් කරන්න, ලංකාවේ තමන්ගේ දැනුම පාවිච්චි කරන්න කාට හරි විදේශගත වෙලා රැකියා කරන කෙනෙකුට අවස්ථාවක් දෙන්න මොකද අපේ රටේ තියෙන ආයතනි? මොකද අපේ රටේ තියෙන අමාත්‍යංශය? මොකද අපේ රටේ තියෙන බැංකුව? නෑ. එහෙම කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එම අහන එකම දෙයයි ටැක්ස් කියවන්න. ඔයා ෆයිල් එකක් අරින්. ඔයා බදු ෆයිල් එකක් අරින්. මේක තමයි පළවෙනි කාරණේ. මේකinda ඉතින් අද අපේ රටේ කර්මාන්තකරුවන්ට ආයෝජනය කරන මිනිසුන්ට මේ තාක්ෂණේ බාලගිරි දෝෂි වගේ. එහෙමනම් මේ තාක්ෂණේ අරහන් මේ දේවල් මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ඉතින් මම කියන්නේ දැන් ඔබතුමාලා මේ රැකියා ඇති කරන, නවෝත්පාදන බිහි කරන, නව නිපැයුම් කරුවන් නිර්මාණය කරන මහා කතා ගොඩක් කියනවා. නමුත් යථාර්ථයේ තියෙන ඊට වඩා ගොඩක් වෙනස් තත්වයක අද අපේ රටේ දේශීය කර්මාන්ත ගැන කර්මාන්ත ඇමතුමා කිව්වා බරපතල අභියෝගයක් තියෙනවා, බරපතල අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. අපේ හැම දේශීය නිෂ්පාදකයෙක්ම කර්මාන්තකරුවෙක්ම තාක්ෂණයේ හිමිකරුවෙක් නෙමෙයි. ඔහු ව්‍යාපාරයේ හිරකාරයෙක් වෙලා ඉන්නේ. ඇත්තද එයාට ඒවා වහන්න බෑ. මොකද සේවකයෝ පිරිසක්, පවුල් පිරිසක් ඒ මිනිස්සු නඩත්තු කරනවා. මම ඔබතුමාට කියන අද පත්තරවල තියෙනවා, අද මේ පුවත්පත්වල වාර්තා වෙනවා BOI අදුර්දර්ශී පිළිවෙත නිසා දේශීය පාවහන් කර්මාන්තයේ අනතුරේ දේශීය පාවහන් නිෂ්පාදකින්ගේ සංගමය කියන්නේ. මොකද මේ කියන්නේ? දැන් ලංකාවේ ආයෝජන මණ්ඩලයේ අවසර දීලා තියෙනවා ගරු සභාපතිතුමනි, ලංකාවේ දේශීය පාවහන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වෙන විදියට ඉන්දියානු පාවහන් නිෂ්පාදන ආයතනයකට ලංකාවේ පාවහන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කළා, කම්හලක් ආරම්භ කළා. කම්හලක් විතරක් නෙමෙයි, දේශීය වෙළඳපොළේ පාවහන් වෙළඳපොළට නිකුත් කරන්න අවස්ථාව ලබා දිය තියෙනවා. මොකද ජාත්‍යන්තර පිළිගත් VKC කියන වෙළඳ නාමය යටතේ ජාත්‍යන්තර වෙළඳපොළ ආක්‍රමණය කළ තියෙන ජාත්‍යන්තර ගත්තොත් එක්තරා විදිහක බහුජාතික සමාගමක් වෙන ඉන්දියානු සමාගමක් අද ආයෝජන මණ්ඩල අවසරය අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔවුන් ලංකාවට ගෙනල්ලා තියෙන ආයෝජනයේ ප්‍රමාණය ඩොලර් 250,000යි. ඩොලර් 250,000ක සොච්චම් මුදලක් ගෙනල්ලා ලංකාවේ ආයෝජනය කරන ආයෝජන පනතේ ව්‍යාපෘති අනුමැතිය දීලා තියෙනවා 16 වෙනි කාණ්ඩය යටතේ. 16 වෙනි කාණ්ඩයෙන් දුන්නම වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට දේශීය වෙළඳපොළටත් නිකුත් කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, මේ අනුමැතිය දීලා තියෙන ආයෝජන මණ්ඩලය දේශීය පාවහන් කර්මාන්තයේ අද 100%ක් ලංකාවේ පාසල් පාවහන් සැපයුම, ඒ වගේම අපේ මිනිසුන්ගේ පාවහන් සැපයුම සම්පූර්ණ කරලා තියෙනවා. අපි දන්න ඔබතුමාලා දන්නවා ලංකාවේ දේශීය කර්මාන්ත හැටියට තියෙන වෙළඳ නාමයන් තියෙන කිහිපයයි. ඒ යටතේ PG Martin, DSI, බාටා වගේ ආයතන කිහිපයක් ලංකාවේ දේශීය කර්මාන්ත නාමයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වක්‍රවාහ ඍජුවවුන් 350,000ක විතර රැකියා සපයලා තියෙනවා. පවුල්වල රැකියා කරනවා. මොකද දේශීය වශයෙන් කර්මාන්තකරු පාවහන් හදන අය ගෙවල්වල පාවහන් හදන්න අවස්ථාව දීලා තියෙනවා. 250,000ක 300,000ක විතර රැකියා අභියෝගයක් එනවා. මොකද මේ VKC කියන ට්‍රේඩ් නේම් එක තියෙන පාවහන් කර්මාන්තය ඉන්දියාවේ පවා දැනට දවසකට පාවහන් ජෝඩු 200,000ක් විතර හදන මහා දැවැන්ත බහුජාතික සමාගමක්. අද ඔවුන් ඇවිල්ලා තියෙනවා මීගමුවේ කර්මාන්තශාලාවක් ආරම්භ කරන. කර්මාන්තශාලාවක් ආරම්භ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. උන් විදේශ ආයෝජකයෙක් එන්න ඕන නම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විදේශ ආයෝජනය නිසා ලංකාවේ දේශීය කර්මාන්තයේ තියෙන ආරක්ෂාව මොකද්ද? ඔවුන් ලංකාවේ ඇවිල්ලා ලංකාවේ ශ්‍රමිකයෝ අරගෙන ලංකාවේ රැකියාවල් දීලා ලංකාවේ පාවාන් හදලා පිටරට ඒවා යවනවනම්, ඉන්දියාවේ වෙළඳපොළට ඒවා යවනවනම් කමක් නැහැ. හැබැයි ඔවුන් මෙහි ඇවිල්ලා මෙහි වෙළඳපොළට අඩු මිලකට ඒ පාවාන් නිකුත් කරාම අපේ දේශීය කර්මාන්තව කඩාගෙන වැටෙනවා. දේශීය කර්මාන්ත සම්පූර්ණ අවසන් වෙනවා. දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය, පාවහන් කර්මාන්තය බිඳ වැටෙනවා කියන්නේ ඒ පවුල් බිඳ වැටෙනවා, ඒ රැකියා බිඳ වැටෙනවා, අපට තියෙන අවස්ථාව බිඳ වැටෙනවා. අපි මොකද කරන්න තිබුණේ? අපි කරන්න ඕන අපේ රටේ නිෂ්පාදනයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරපු දේශීය පාවහන් නිෂ්පාදකයාගේ ජාත්‍යන්තර වෙළඳපොළ හොයලා දෙන එක. ඔවුන්ට අපනයන වෙළඳපොළට පහසුකම් හදලා දෙන එක. ඔවුන් ලංකාවේ වෙළඳපොළත් ඔවුන්ට නැති කරන එක නෙමෙයි. හැබැයි අපි දන්නවා දේශීය වෙළඳපොළේ ස්ථාවර වෙන කර්මාන්තකරුවෙක් තමයි ජාත්‍යන්තර වෙළඳපොළට යන්නේ. ජාත්‍යන්තර වෙළඳපොළට යන්න බෑ දේශීය වෙළඳපොළේ ස්ථාවර නොවන කිසිම කර්මාන්තකරුවෙකුට. ආන්න එතකොට අද ඒ දේශීය පාවහන් කර්මාන්තයේ දේශීය වශයෙන් අක්‍රමවත් වුණාම බිඳ වැටුණාට පස්සේ ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳපොළට යනවා නෙමෙයි, තමන්ගේ මේ තියෙන කර්මාන්තශාලාව ටික ආරක්ෂා කරගන්නත් බැරි වෙනවා. ඒ බැරි තත්ත්වෙට කවුද හදලා තියෙන්නේ? රජයේ ප්‍රතිපත්තියක්. රජය තීරණයක් කරන් තියෙනවා 250,000ක්. ඩොලර් 250,000 ඇලෝසියස් මහත්තයාගෙන් ඉල්ලුවත් ගන්න පුළුවන්. ඩොලර් 250,000 කියන්නේ මොකද? ඉතාම පුංචි සොච්චම් මුදලක්. ඒ ආයෝජන මණ්ඩලයේ යටතේ තියෙන අඩුතරමේ ඩොලර් මිලියනයක්වත් ඇලෝසියස්ට සුළු ගාණක්. ඒක තමයි මම කියන්නේ. ඒක ඇලෝසියස් මහත්තයාගෙන් ඉල්ල ගන්න පුළුවන් ආණ්ඩුවට ඕන. මේ දේශීය පාවහන් කර්මාන්තේම අභියෝගිතයවන් නැතුව අඩුතරම ඩොලර් මිලියනයක්වත් ආයෝජනයක් ගේන්න ඕන කියලා ආයෝජන මණ්ඩලයේ තියෙනවා. නමුත් 250,000කට අපේ දේශීය පාවහන් කර්මාන්තය බිඳවටමු. හැබැයි ඒ වගේ මම ඇත්තටම සන්තෝෂ වෙනවා අපි රටක් හැටියට. අපි දන්නවා විදුලි සන්දේශ ඩිජිටල් තාක්ෂණ ඇමතුමත් මේක පිළිගන්නවා කියලා. ලංකාව තමයි ලෝකයේ ඉතාම කෙටි කාලයක් තුළ සොෆ්ට්වෙයා මුදුකාංග වෙළඳපොළේ අත්පත් කරගත් රට. අද ලෝකෙම පිළිගන්නවා අපේ රටේ තමයි තාක්ෂණයේ අතින් පරිගණක තාක්ෂණයේ මුදුකාංග නිෂ්පාදනයේ ඉතාම නිර්මාණශීලී මිනිස්සු ලෝකයට ගිහිලා තියෙන්නේ. අද අපි මහා ලොකුට කතා කරන මයික්‍රොසොෆ්ට් සමාගම් ආයතන ගත්තත් මයික්‍රොසොෆ්ට් ආයතනයේ පහළ ඉංජිනේරු මට්ටම් වලට ගියාම පහළ ඉංජිනේරු මට්ටම් වල වැඩිම රැකියා ප්‍රමාණයක් දරන කණ්ඩායම් නිර්මාණශීලීව මිනිස්සු ඉන්නවා අපේ මුදුකාංග වෙළඳපොළ අත්පත් කරගෙන. මම දන්න තරමට ආසන්න වශයෙන් අපේ රටේ අපට පේටන්ට් අයිතිය තියෙන මුදුකාංග ලෝකයට සපයන, ලෝකයේ විවිධ සිස්ටම් හදලා තියෙන මුදුකාංග හිමිකරුවන් ඉන්නවා සමාගම් හැටියට 300කට වැඩිය ලියාපදිංචි වෙලා. ඒක අපි කෙටි කාලයක් තුළ 2008 විතර ඉඳලා
කෙටිකාලයක් තුළ ලබාගත්ත රටක් හැටියට ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්. හැබැයි අපි අන්නේ ජයග්‍රහණය රකගන්න ඕන. දැන් අපිට පේනවා ඉන්දියාවේ සමහර මැදිහත් වීම වලින් අපේ මුදුකාංග වෙළඳපොළ අපේ පරිගණක වෙළඳපොළ ආක්‍රමණය කරන්න හැකර්ලා එන මට්ටමක් තියෙනවා. ඒකයි අපි ආරක්ෂාව හදාගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාලගෙන් ඉල්ලා හිටනවා මෙන්න මේ යෝජනාව මේ පනත සංකල්පීය වශයෙන් හොඳ එකක්. හැබැයි ඒකට ගැළපෙන යථාර්ථයක් මහ පොළොවේ හදන්න නැතුව ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් මහ පොළොවේ නිර්මාණය කරන්න නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඳලා ග්‍රාම නිලධාරි කාර්යාලය ඉඳලා රජ්‍ය අධිකරණ පද්ධතියේ ඉඳලා පොලිසියවල ඉඳලා මේ යෝජනාව ක්‍රියාත්මක කරන තැන්වල ඊට අදාළ යටිදැල පහසුකම් හදන්න නැතුව මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි දෙයක් බවට පත් වෙනවායි කියන එක තමයි අපට අවධාරණය කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි සභාපතිතුමනි.